අපට පුළුවන් විදිහට ඔයගොල්ලන්ට තියෙන මේ ගැටලු යොමු කරන්න පුළුවන් කාට හරි මොනවා හරි අහන්න තියෙනවා නම් ඒ සම්බන්ධව සාකච්ඡා කරමු.
තෙරුවන් සරණයි ඩොක්ටර් රවි, මේ මට පොඩි පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා. මොකද දැන් එදා අපි සාකච්ඡා සෙක් සාකච්ඡා කළා, අපි අර ආනාපාන සති ගැන මේ කරනකොට අපි මට විදිහට අපි අර හුස්ම රැල්ලටම සිත තියාගෙන ඉන්නකොට හුස්ම රැල්ලම සිහිය බවට පත් වෙන බවක් සඳහන් කළා. එතෙන්දී අපි එතකොට මම ඒක උත්සාහ කළා පෞගේ සතිය විදිහට කරන්න එක වෙලාවක්. ඉතින් ඒ වෙලාවට අපි මට දැනුම් දෙයක් තමයි අපිට ඒ වෙලාවේ ඒ සිහිය දියුණුවලා සතිය සිහිය මේ හුස්ම රැල්ල බවටම සතිය පත් වුණාට පස්සේ අපිට ඇත්තෙන්ම එතන ඒක වචනයකින් තේරුම් ගන්න උත්සාහ කළොත් ඒකේ වචනවලින් අපි දන්න වචනවලින් ඒක තේරුම් ගන්න උත්සාහ කරන වෙලාවට ඒක අර්ථයෙන් බැහැරට යන ගතියක්, ඒකේ ඒකේ නියම අර්ථය අපි වචනෙන් ගන්න හදනකොට ඒ අර්ථයෙන් බැහැරට යන බවක් වගේ දැනෙනවා. ඉතින් එහෙම වෙලාවට අපි ඇත්තසියම ඒ සිහියටම කරගෙන යන වැඩේට ඉඩහැරලා ඒ සතියටම යෙදිලා ඒ සතිය තුලින් සතිය දිනු වීමෙන් සතිය තව තව තීව්‍ර වීමෙන් පසුව ඇති වෙන ප්‍රඥාවක් හරි නුවණකට හරි අපිට දැනෙන දෙයක් මිසක් අපි දන්න වචන වලින් ඒක තේරුම් ගන්න යන තාක්කල් අපි සත්‍යයෙන් බැහැරට යන බවක් මට හැඟුණා. මට මම එහෙම අදහස් කරන්න හරිද? අපිට පොඩ්ඩක් ඒ ගැන
දෙන්නේ ප්‍රඥාවට ගෝචර වෙන ස්වභාවයක් කියන එක, ඒක يعني සතියට ප්‍රකට වෙන්න ඕන. ඒක වචනෙන් විස්තර කරන්න අමාරු වෙන්න පුළුවන්. ඒ වුණාට දැන් එහෙම කිව්වහම අපි පත් වෙන දෙයක් තමයි දැන් මම මේක අත්දකිනවා. ඒක මම කියනව නෙවෙයි, කැමති නෑනි මම නැහැ මේ අත්දැකීමක් විතරයි තියෙන්නේ කියලා කියයි. ඒ වුණාට ඔතන බොහොම සියුම් තැනක් තේරුම් ගන්න සාමාන්‍යයෙන් ඒ භාවනා යෝගියෙකුට භාවනාවක යෙදෙන කෙනෙකුට. මොකද අපි කොහොම කිව්වත් මම හිතන්නේ මේක ආරම්භ කරන්නේ දැනෙන දෙයකට සිහිය යොමු කිරීම තුලින්. ඒක හුස්ම වෙන්න පුළුවන්, දැනීම වෙන්න පුළුවන්. ආරම්භයේදී වෙන්නේ මේකට අවධානය යොමු කිරීම. හැබැයි ඒ පටන් ගැනීම පුද්ගලෙක් කරන දෙයක්, ඒකට අනුගත වීම නෙවෙයි. ඒකට අනුගත වෙන්න එනකොට වෙන්න ඕන දේ තමයි තමන් දෙයකට සිහිය පිහිටනවා කියන එක නෙවෙයි මේ කියන්නේ. සිහියට මෙහෙම කිව්වොත් සිහියට ඒ සිද්ධ වෙන දේ ප්‍රකට වෙන්න ඕන. දේ කියන ඒ කියන්නේ දැන් හුස්ම නම් අපි හුස්මට සිහිය තියනවා කියන එකයි සිහියට හුස්ම ප්‍රකට වෙනවා කියන එකයි දෙකක්. ඔන්නෝයි වෙනස තමයි තේරුම් ගන්න අමාරු. ඒතරේ සිහියට ප්‍රකට වෙන්නේ සිහිය තියනවා නම්. ඒක දැන් දෙයකට සිහිය තියෙන එකයි සිහියට ප්‍රකට වීමයි කියන එක දෙකක්. ඉතින් මේ ওই දෙකේ වෙනස තේරුම් ගන්නවා කියන එක මේ හිතන්නේ ඒක වචනෙන් තේරුම් කරන්න අමාරු දෙයක්. වචනෙන් තේරුම් කරන්න අමාරු කිව්වත් ඉතින් මම වචනෙන්ම තමයි දැන් කියන්නේ. එතකොට ඒ වචනෙන් උඩින් එන තේරුම නෙවෙයි කියන එක තමයි එතන කියන්න තියෙන්නේ. ඒ වගේ සිද්ධියක් කියන එක. එතකොට එහෙම ඒකෙදී අපිට අපි ඔය හැමතිස්සෙම කියන්නේ අපිට අහගන්න වෙන්නේ වැරද්ද මොකද්ද, වැරදුනේ කොතනද. ඒ වැරදි බව පෙන්නලා දෙන්නේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා අපිව ආපහු වැරද්ද පෙන්නලා දෙනවා කියන්නේ අපිව හරි මගට යොමු කරන්න කරන උත්සාහයෙන්. ඒ නිසා තමයි මම කියන්නේ අපේ අඩුවක් වැරද්දක් පෙන්නලා දෙන කෙනාමයි කල්‍යාණ මිත්‍රයා වෙන්නේ. අපි කරන දේ හරි හරි යෝක හරි කියන එකට වඩා ඒකෙදි මේ අර නිහතමානීකම වැඩෙන්න ඕන කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් කවුරුවත් කැමති නැහැ අපි කරන දේ වැරදි කියලා අහන්න. කියන්නේ මෙච්චර කල් මම පුරුදු කරපු දේ, මම අත්දකපු දේ, මේක මෙහෙමම අත්දකිනවා, ඉතින් මට මේක කියන්නේ ඔය අත්දකින්න නැතුව වෙන්නේ නැති කියලා ඔය කිව්වට මං කියන දේ තේරෙන්නේ නැතුවයි මේ කියන්නේ, මං කියන්නේ ඔය කියන එකමනේ කියන්නේ කියලා මේ අහනකොට හිත ඇතුලෙන් එනවා. ඒ හිත ඇතුලෙන් එන්නේ ඒක මම මේ කියන්නේ සාමාන්‍යදී. සාමාන්‍ය කෙනෙකුට ඒක දැන් මං උනත් මොනවා හරි අහනකොට ස්වාමීන් වහන්සේ නමක්ගෙන් ඕක මෙහෙමයි කියනකොට මට හිතෙන්නේ ඔය මං කියපු දේ තේරිලා නැහැ, මං අත්දකපු දේ තේරිලා නැහැ, එහෙම නැත්නම් ඔය කියන්නේ මං අත්දකපු දේමයි මේකමයි කියන පැත්තෙන්මයි අපි විමසන්නේ උත්සාහ කරන්නේ. එතන බලන්න එතන අඳුර ගන්න තියෙනවා අර අනුගත වීම කියන එක. ඒ කියන්නේ මං දන්න දේ හරි කියන එකේ ඉඳන් අහන්න යන ගතිය. ඒක හරිද කියලා තමයි අපිට අහගන්න හදන්නේ. දැන් ඒ ගතියෙන් අහනකොට තමයි අපිට මේ කියන දේ ඇත්තටම මේ තේරෙන්නේ නැත්තේ. කියන දේ කියන්නේ ඒ කියන්නේ ඒකට අනුගත වෙන්න බැරි වෙන්නේ එතකොට. ඒ කියන්නේ කියන දේ එහෙම ඇහෙන්නේ නැහැ කියන එක. ඒතට ඒ නිසා තමයි අපිට මේ ඇහුණා අපි තේරුම් ගත්තා කියන දේ ආයේ ආයේ අහලා නිරවුල් කරගන්න ඕන. ඒකට අපි වචනයක් කියදෙනවා සුතය නිරවුල් කර ගැනීම. සුතය නිරවුල් කර ගැනීම. ඉතින් එතෙන්දී ඕකේ කියන අර නිහතමානීකම වැඩි දියුණු වෙනවා කියන්නේ තමන්ගේ අදහස් දාන්න නැතුවම කියන දේ ඇහෙන තත්වයකට එන්න ඕන. එහෙම ඇහෙනකොට තමයි අර සුතා පැත්තට යොමු වෙන්නේ. හැබැයි ඒකෙන් ආය අනිත් පැත්ත තමයි ඒකෙන් කියන්නේ ඒක විමසන්න එපා කියන එක. දැන් ඒ කියන එක මොකද්ද මේ කියලා අපිට හිතන්න වෙනවා, විමසන්න වෙනවා. ඒ විමසනකොට අපේ වෙන වැරද්ද තමයි අර අපේ අදහස් වලට රිංගන එක. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේ අපි හිතන්න යන්නේ අපේ අදහස් එක්ක. ඔන්න ඔය ගතිය දැන් මේකට එනකොට ටිකෙන් ටික ඒ අපේ අදහස් එකට දාන එක ටිකෙන් ටික අඩු වෙනකොට තමයි ඒ අනුගත වීම කියන පැත්තට යොමු වීමක් එන්නේ. ඒකට දහමට අනුගත වෙන්න. ඒතකොට ඒකට අර මනස ඒ කියන්නේ මොකද්ද කියන එකට යොමු කරන්න ඕන. මනසානුපෙක්කිත. ඒකට සුතාදතා වචසා පරිචිතා මනසානුපෙක්කිත. ඒ කියන්නේ එතන මං කිව්වේ නිකාම අහගෙන ඉන්නවා කිව්වට එහෙමත් නෙවෙයි. ඒකේ කරන්න වැඩක් තියෙනවා. ඒ කියන්නේ ඒක තමන් විමසන්න වෙනවා. දැන් අපි ඒ වචන වලින්මයි කියන්නේ ඉතින් විචක්ෂණය කරන්න වෙනවා නැත්නම් චින්තනය මෙහෙවන්න වෙනවා. හැබැයි ඒක අර සාමාන්‍ය අපි හිතන විදිහ තමයි අපේ අදහස් දදා ගලප ගලප හිතන එක. ඊට වඩා ටිකක් වෙනස් විදිහේ ක්‍රමයකටයි ඒක යන්නේ. ඉතින් ඔය සඳහා කියන්නේ අරමුණ ඕනම දෙයක් වෙන්න පුළුවන්. මේ සතර සතිපට්ඨානේ පේනවනේ කාය වේදනා චිත්ත ධම්ම කියන ඒ හතරෙම ඒ අනුපස්සනාව ඒක අර බුදුරජාණන් වහන්සේ පෙන්නන දේවල් තේරුම් යන විදිහට තමයි ඒ අනුකස්සනාව වෙන්න යන්නේ. කියන්නේ ඒකේ අනිච්ච ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනත් ස්වභාවය, එහෙම නැත්නම් පටිච්ච සමුප්පන්න බව, ඒ වගේ වචන වලින් තියෙන අනිච්ඡං අර ප්‍රශ්න අහන තැන්වල කියන්නේ යමක් නිච්චද අනිච්චද කියනකොට ඒ අනිච්ච ලක්ෂණේ ප්‍රකට වෙන්න ඕන. ඒ ප්‍රකට වෙන්නේ ඒක ඒ හිතට වඩා සතියට නෙමෙයි නැත්තම් විචක්ෂණයට කියන එකට. දැන් අපි හිතලා බලලා අපේ තර්කයට ගැලපෙන හින්දා අනිත්‍යයි කියන එකට වඩා මේ සිහියට ප්‍රකට වීම කියන එක ඒ වෙනස් වෙනවා. ඉතින් අපට පුරුදු ඔය දෙකේ වෙනස නොතේරෙන කමේ ගැටලුවක් තියෙනවා. දැන් මේක මන් දන්න ධර්මයට ගැලපෙන හින්දාද මන් කියන්නේ, මන් අහලා තියෙන එකටද, එහෙම නැත්නම් අර ප්‍රඥාව කියන තැනටද කියන එකත් එක්ක එහෙම ගැටලුව එන්න පුළුවන්. එතකොට මේ හුස්ම රැල්ලට සිහිය තියනවා කිව්වහම ඉතින් ඒකේ ඒ තේරුම් ගන්න දැන් මම කරන වැඩක් තමයි. ඉතින් මං ඉස්සරත් භාවනා කරලා තියෙනවා කාලයක් හුස්මට සිහිය තියලා තියෙනවා. එතකොට දැන් මේ කියන සිහිය පිහිටීමයි ඉස්සර තිබුණ එකයි අතර මේ වෙනසක් තියෙනවද නැත්නම් ඔය දැන් මේ කියන එක කරනවා කියලා කරන්නේ කලින් කරපු එකමද කියලා Tamanට ඉතින් මේ ඒ බැලීමේ හැකියාවක් තියෙනවා. එතෙන්දී ඒක ගැන අවබෝධයක් යම් කිසි තමන්ට හිතා ගන්න පුළුවන්කමක් එන්න පුළුවන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඒකේ ගැටලු තියෙනවා නම් අහන්න.
තෙරුවන් සරණයි ડોક્ટર. ගොඩක් පිං වලට තේරෙන දැන් අපි ඉස්සර විදියට දැන් භාවනා කරනකොට හිත තැන්පත් වෙලා හිත කැන්සල් බව හුස්ම රැල්ල ගෙවිගෙන ගිහිල්ලා හිත එක තැන්පත් වෙලා ඊට පස්සේ කිසිම අරමුණක් නැති තත්ත්වයට පත් වුනහම එතන මේ ඒ අරමුණක් නැති ස්වභාවයේ පවත්වාගෙන යමින් තමයි පුරුදු වෙන්නේ. දැන් මෙතන බැලුවම එදාර සෝන්වංශ කියලා දුන්නේ ඉතින් දැන් මේ ප්‍රකට වෙන දෙයම සතිය පිටවන්නේ කොහොමද? ප්‍රකට වීමම එතන ප්‍රකට වීම මම කියන ස්වභාවයේ කියලා කිව්වා. එතකොට දැන් එහෙම ඇව්වාම අර දැන් කරගෙන යනකොට සතිය හුස්ම රැල්ල වුණාට පස්සේ මට දැනෙනවා නිකන් මගේ පිටිපස්සේ නිකන් කමෙන්ටරි එකක් යනවා වගේ. මේක මේ මම මෙතන මේ මම වෙන්නේ මේක නේද? එතකොට මේ වෙන සිතිවිල්ලක් ඇති වෙනවා. ඒක මගේ සිතිවිල්ලක් නේද? ඒ වගේ නිකන් අර ඒක මම ඉග්නෝ කරන්න හදලා සතියටම ඉඳ දෙනවා. ඒ වගේ කමෙන්ටරි එකක් එනකොට බෑග්ග්‍රවුන්ඩ් එකෙන් එන කමෙන්ටරි එකට වැඩිය ඒක නිතරම එනවා. දාන්නේ උසහායකින් තොරව ඉතින් අර සතියේ තම වෙන්න ඇරලා හිත සතිය බව මේ කියන්නේ හුස්ම රැල්ලම සතිය බවට පත් වුණාම ඒකටම ඉඩ ඇරලා ඉන්න ස්වභාවයක් තමයි දැනට මම කරගෙන යන්නේ. තෙරුවන් සරණයි.
ඔව්, එතන දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් ඒ හුස්මටම සිහිය තියනකොට ඒකේ සිහිය තියාගෙන ඉන්න එක නිකන් අර ඔටෝමැටිකලි වගේ. ඉතින් හිත දිගුවොත් පේනවා, අයි ගේනවා වගේ තියෙන්න පුළුවන්. ඉතින් ඒ ඒ අරමුණට සිහිය තියෙන්නත් ඕන. එහෙම මේ තියනකොට ඒකේ අපිට සිහියට ප්‍රකට වීමක් කියන එකේදී දැන් අර එතෙන්දි තමයි ඔතන මම ඉන්නවද මොකද්ද වෙන්නේ කියලා අපිට නිකන් හිත ඇතුලේ කතාවක් එනවා. මේක දැන් අහලා තියෙන ඒවා එක තමයි ඔක එන්නේ. ඒ කියන්නේ දැන් අපිට තියෙන මූලික ප්‍රශ්නේ මං කරන එක හරිද වැරදිද කියන තැනනේ. ඉතින් දැන් අපි අර අහගත්තු එකක් අනුව තමයි මේ හිත වැඩ කරන්නේ ගොඩක් වෙලාවට. එතෙන්දී දැන් උතනත් මට මෙන්න මෙහෙම එකක් හිතෙනවා. මට හිතෙන එක කිව්වහම ටිකක් පැහැදිලි වෙයි. දැන් අපිට ඕනකම තියෙනවා දැන් මේක අපි කරන වැඩක් නැතුව මේකට අනුගත වෙන්න කියන එක. අනුගත වීම කියන එක. ඒ අනුගත වීම කියනකොට දැන් අපිට චෙක් කරන්න ඕන මේක හරිද වැරදිද. මේක හරිද වැරදිද කියන එක. දැන් එකක් තමයි ඕක දැන් ඒ අනුගත වීමේදී සිද්ධ වෙන දෙයක්. අනුගත වීමේදී සිද්ධ වෙන දෙයක්. එහෙම අහලා තියෙනවනේ. එතකොට ඒ අනුගත වීමේදී සිද්ධ වෙන දේ කියන එක ඒක දැන් අපිට ඕකම වෙන්න ඕන. ඒ වීමෙදි ඒ නිසා තමයි අපි චෙක් කරන්නේ දැන් මේක වුණාද නැද්ද කියලා දැනගන්න ඕනකම තියෙන එක. ඉතින් ඒක හරි අපි මේ ඉන්නේ වැරදි මාර්ගෙට හරි මාර්ගෙට ආවද කියන එක දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවනේ. හැබැයි ඒ අවශ්‍යතාවේ දැන් භාවනා කරනකොට එක පැත්තකින් යෙදෙන්න බෑ. යෙදෙන්න වුණ ගමන් අපි අර තව පැත්තකින් හිතන්න යනවා. ඒ වගේම ඕකේ දැන් හිතන්නේ නැතුව බලා ඉන්න එකත් හරි ලේසි. ඒක ගොඩක් අය මං හිතන්නේ භාවනා කරන අය ප්‍රගුණ කරන වෙන දෙයක්. එතකොට ගැටලුව එන්නේ අපි මේ අර හුස්ම දිහා බලා ඉන්නවද නැත්තම් මේ අරමුණ දිහා බලා ඉඳීම. දන්නව තමයි ගැටලුව එන්නේ. කියන්නේ අපිට ප්‍රකට වෙන අරමුණ දිහා බලා ඉඳීම හරි ලේසි. ලේසි කියන්නේ ඒ එහෙම කියන ලේසි එකක් නෙමෙයි. ඒක ලොකු උත්සාහයක් කරලා තමයි එතෙන්ට හිත ගේන්නේ. මොකද හිත දුවනවනේ ඒක අරමුණ වල. ඊට පස්සේ දැන් අපිට දැන් ඇහෙන් ඇහැට පේන ඒවට සිහිය යොමු කරන්න පුළුවන්. කණෙන් ඇහෙන දෙයට හිත යොමු කරන්න පුළුවන්. ඒ කියන්නේ දිට්ඨ සුතමුත විඤ්ඤාත කියන ඒ කියන්නේ ආයතන හයේ ඕන අරමුණකට සිහිය යොමු කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය කෙනාට අපි දැන් කරන්නේ මොකද්ද කියලා අහන්නේ මේකට සිහිය පිහිටන්න ඕන. එතකොට අර මට දැනෙන දෙයට සිහිය පිහිටන එක උත්සාහයක් ගන්න කෙනාට කරන්න පුළුවන්. එතකොට අර ලෝකෙට අයිති සතියයි සමාධියයි වැඩෙන. ඒක වඩාගෙන වඩාගෙන යනකම මොකද එතෙන්දි කරන්න දෙයක් තියෙනවා නේද? කරන්න පුළුවන් බලා ඉන්න පුළුවන්. හැබැයි මෙතන ඕක අපි තේරුම් ගන්න ඕන දැන් විමුක්තිය හොයන අය කලේ ඕක. අද ඒක තනියෙන් කරන්න පුළුවන් දෙයක්. කොහොම ඉන්න සමාජයක තමයි බුදු කෙනෙක් පහළ වෙලා මේ මොකද්ද අමුතු දෙයක් පෙර නොඇසු විරු දහමක් දේශනා කරන්න. ඒක අපි අහලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොනවාද? චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදේ, ඊළඟට වඩන්න කියන්නේ මේ පංච උපාදානස්කන්ධය අනිච්ච ඔය වගේ ඒ කියන්නේ සෝවන් වෙන්නත් අනිච්ච සංඥාව සකෘදාගාමී වෙන්නත් අනිච්ච සංඥාව ඔහොම ඔහොම රහත් වෙනකන් අනිච්ච සංඥා නැත්තම් උදේවය ඒක දැන් ඒක වඩන එකයි වැඩෙන එකයි දෙක ඕක වඩන එක කියන්නේ මම කරන එක ඒකයි මාර්ගයට අනුගත වීම තුළ වැඩෙනවා කියන එකයි දෙකක්. අර ඥානතෝ පස්සතෝ කියනකොට ඒක පජානාති ස්වභාවය. ඒකෙදි තමයි අපිට ওই ලොකුම ගැටලුව එන්නේ මේක පජාන මේක මේ නිකම්ම ප්‍රකට වෙන එකක්ද නැත්නම් අපේ අර අර චංකේ සූත්‍රේන මට්ටමේ ශ්‍රද්ධාව නිසා අනුසව නිසා රුචිය නිසා ආකාර පරිවිතක්කේ දිට්ඨි නිච්ඡානක්කන්ති ඕව නිසා අහුවෙන එකක්ද නැත්නම් ඒවා ඉක්මවා ගිහිල්ලා අර බුදු කෙනෙක් පෙන්නන මෙන්න මේ සාමාන්‍ය ලෝකයාගේ සිහිය නෙමේ අසාමාන්‍ය අසාමාන්‍ය සිහියක් කියන්නේ අන්න එතන තමයි ඒකේ අනුගත වීම අන ඒකට ඒකට ප්‍රකට වෙන ස්වභාවයද කියන එක. ඉතින් මේක කොච්චර ප්‍රශ්න කළත් උත්සාහ කළත් බලෙන් ගන්න පුළුවන් එකකුත් නෙවෙයි. කොච්චර පැහැදිලි කළා අපි අර ඉස්සෙල්ලා කිව්වේ ඕක නෙවෙයි ඔතන අඩුවක් තියෙනවා කියන එක කල්යාණ මිත්‍රයාට කියන්න පුළුවන් නිසා මෙන්න මේකයි හරි එක කියලා එහෙම කියන්න පුළුවන් කමක් කියන්නේ මම දන්න තරමින් නැහැ. ඒ නිසා තමයි අර දැන් ඔය ප්‍රශ්න අහනවා අහනවා ඉතින් කියන්න කොහොමද කරන්න ඕන කියලා ඇහුවට ඒකට පැහැදිලි උත්තරයක් කියලා එකක් එන පාටකුත් නැහැ. මොකද පැහැදිලි උත්තරය කියන්නේ මට මේක තේරෙන්නවා මෙන්න මේකයි. මට ඒක තේරුණ ගමන් මොකද්ද වෙන්නේ? මම කරන වැඩේ අපි දන්නවා. මං කරන්න ඕන. ආ, ඒ කියන්නේ මේකනේ කරන්න ඕන. අන්නේ දැනගත්තු ගමන් මෙතන මේ අනිත් පැත්තට පණිනවා. එතකොට මම කරන දේ වෙනවා. දැන් මෙතන වෙන්නේ මම ඒ කියන්නේ මම කියනකොට අර දැන් පුරුදු වචන වලින් කිව්වොත් තමා කියන ඔය අහන ඒ තමා යෙදීම කියන එකේ ඒ තමා යෙදෙන හැටි කියන පැත්ත තමයි මේ සීයට හැමතිස්සම ප්‍රකට වෙන්න ඕනේ මේ සක්කාය දිට්ඨිය කියන තැනේදී. දැන් හුඟක් වෙලාවට අපිට ඒ සක්කාය දිට්ඨිය කියන එකට වඩා අර සක්කාය කියන පැත්ත තමයි හිතන්න යන්නේ. දැන් හිතන්න යනකොට සක්කාය පිළිබඳ ඒ කියන්නේ සක්කාය කියනකොට ඔය ජාති පහ එක යන එක රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒක ගැන අපි බලන්න යනකොට වෙන්නේ සිතීමකට ගොඩක් වෙලාවට යන්නේ. ඒකේ දැන් ඕනම අරමුණක් කිව්වොත් ඔය ජාති පහ තමයි ඉතින් අපිට තියෙන්නේ. දැන් හුස්ම රැල්ල කියනකොට රූපමය ගතියක්. එහෙම නැත්නම් දැනෙන ගතියක්. දැනගන්න ගතිය ඔය කියන නැත්නම් හඳුනාගන්න ගතිය. ඒ අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන වචන ටික අපි මොනවද කියලා දාගෙන හිටියට ඔය සිද්ධියේ ඔය ස්වභාව ටික. එතකොට ඒක දෙයක් කරගෙන ඒක දිහා බලා හිටියොත් එහෙම අර සාමාන්‍ය විමුක්තිය හොයන අය කරන වැඩි. ඒක දෙයක් කරගෙන ඒ දිහා බලා ඉඳීමට වඩා වෙනස් කියන එකක් තමයි මෙතන තියෙන්නේ. ඒකයි මේක අසාමාන්‍ය සිහියක් කියන්නේ. අපි සාමාන්‍යයෙන් විස්තර කරන සිහියෙන් එහාට ගිය එකක්. ඉතින් ඒ සිහියට අර අරමුණ ගැන හොයන එකට වඩා දැන් අරමුණ දැනගත්තේ කොහොමද කියන පැත්තකට තමයි යමු වෙන්න ඕනේ. අරමුණ දැනගත්ත න හැටි ඒ අරමුණ දැනගන්න හැටි කියන තැනට තමයි සිහිය යොමු වෙන්න ඕන. අරමුණ කියන පැත්තට නෙවෙයි. එතකොට තමයි අර ඒ තමා යෙදීම කියන එක ගැන යම්කිසි දැක්මක් වගේ කතාවක්. තෙරුවන් සරණයි.
බොම්පින් ඩොක්ටර් පැහැදිලි කර දුන්නට, ඒ කියන්නේ අපි කළ යුත්තේ ඇත්තෙන්ම මෙතන කළ යුතු දෙයක් නැහැ. අර අරමුණ අරමුණ දැනීම, ඒ කියන්නේ ප්‍රකට වීම, ප්‍රකට වීම තුළ ඒකට සරණ වෙලා ඒක ඒ ධර්මතාවයට අනුගත වීම මිසක් ඒ ප්‍රකට වීම ප්‍රකට වෙන දෙයක් වෙන්න නොදී ප්‍රකට වෙන දෙයක් වෙන්න කලින් ඒ ප්‍රකට වීම තුළම ඒ ධර්මතාවයකට අනුගත වෙලා ඒ අනුව සතිය පැවැත්වීම කියලා මට වැටහුණේ. තවදුරටත් මේ අනිත් අයට ප්‍රශ්න ඇති මම නාත්‍යන්ත රංසනේ ඔබතුමාට.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ඩොක්ටර්.
ඔව් තෙරුවන් සරණයි
ඩොක්ටර්. මට තියෙන ප්‍රශ්නේ තමයි මෙතන කාරණා තුනක් වෙන්න බැහැ කිව්වා. හුස්ම රැල්ල සිහියෙන් දකින්නෙත් නැහැ, හුස්ම රැල්ලට සිහිය පිහිටවන්නෙත් නැහැ, හුස්ම රැල්ල දකින්න යන්නෙත් නැහැ. එතකොට මේක කරන්නේ කොහොමද? ඔය තුනෙන් බේරිලා කියන ප්‍රශ්නේ මට තියෙනවා සර්. මේ සර්
ඔබතුමාට විතරනේ, හැමෝටම ඔය ප්‍රශ්නේ තියෙනවා. ඒක තමයි මං කිව්වේ ඔතන දැන් පෙන්නන්න පුළුවන් අපිට වරදින තැන්. මෙන්න මෙහෙම වුණොත් වැරදි. දැන් හුස්ම කියන දේ දිහා බලා හිටියොත් ඒක දැන් අරමුණක් දිහා බලා ඉඳීමනේ. අරමුණක් දිහා බලා ඉඳීම කියනකොට ඉතින් අනිත් පැත්තෙන් පේනවනේ කවුද බලා ඉන්නේ කියන එක යෙදිලානේ නේද? මම බලා ඉන්න ස්වභාවයක් යෙදිලානේ. ඒක තමයි සක්කාය දිට්ඨිය. මම ඉන්නවා. ඒ කියන්නේ තමා කියන එක යෙදිලා නේද? ඔක දැනගන්නේ කවුද කියන ප්‍රශ්නේ අනිත් පැත්තට අහන්න වෙනවා. අපි සද්දේ දිහා අන සද්දේ අහගෙන ඉන්නා කෙනෙක්ට ඉතින් අහගෙන ඉන්නේ කවුද කියන එක අනිත් පැත්තෙන් යෙදිලානේ. අන්න ඒකයි ඒ අරමුණ කියන එක. ඔකේ සිවුම තැන තමයි දැන් අපි කනට සද්ද මේ ඇහැට රූප වගේ ඒවා හොම විස්තර කරන්න පුළුවන්. දැන් මනට එන ධම්ම කොහොමද විස්තර කරන්නේ? සිත කියන එක ඒ ධම්ම එන්නේ සිත තියෙනවා කියලා දැනගන්නේ නේද? සිතුවිල්ලක් මේක හිතුණා කියලා ඒ සිතුවිල්ලට සිහිය තියෙන එකනේ ඒ අපි දැනගන්නේ හිතුවා කියලා. එතනත් අර ඒ අරමුණු වුණ මෙන්න මේක හිතුණා කියලා ඒකට සිහිය තියෙනකොට ආපහු ඒ මම යෙදෙනවා, තමා යෙදෙනවා. ඒකයි මේක අර මනසෙන් හිතලා කරන්න බෑ කියන තැනේ ඒ සියුම් ස්වභාවය. ඒකට ධම්මාරම්මණයට සිහිය තිබ්බොත් ඒක මාර්ගෙ නෙවෙයි. ඒකට ඒක අනිත් පැත්තට මං කියන්න උත්සාහ කරන්නේ මං දන්නේ නැහැ ඒක වචනවලට හැරවීම කොච්චර හරිද කියලා. ධම්මා රම්මනේ පැත්තට නෙමෙයි ඒක වෙන විදිහ කියන එක. ඒ කියන්නේ සිත පැත්තට කියන තැනට තමයි ඔය කියන සිහිය යොමු වෙන්න ඕන. ඒක මම කරන්න බලෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. අපි දැන් ඔන්න දැන් හිත දිහා බලා ඉන්නා කියලා එහෙම කරන්න බෑ. මොකද අපි බලා ඉන්නේ ධම්මා රම්ම. හිත කියන එක දැන් අපි බලන් ඉන්න හදන්නේ හිතකින්නේ. මම කරන්න කියන්නේ හිතෙන් ඕක කරන්න හදන. ඒක එහෙම කරනකොටම ඔන්න ආයි අර සිතෙන් කරන தත්තෙට එනවා. ඒතර එහෙම වෙන්න බෑ. අර සිතීම එකම සිතට අරමුණේ ධම්මපැත්තට නෙමෙයි මෙන්න මේ මෙහෙම සිත ධම්මාරම්මණය සකස් වෙන්න හැටි කියන එක. කියන්නේ මේක දැනගන්න හැටි කියන එකට සිහිය එනවා. එතකොට සිතක් නෙවෙයි ධර්මයක් නෙවෙයි සිත මන ධම්ම කියන එක සකස් වෙන හැටි වගේ කතාවක් ඔය දැන් අපිට කිට්ටුවට යන්න පුළුවන් විදිහ තමයි ධම්ම කියන එකට නෙමෙයි සිහිය තියෙන්නේ සිත කියන එක. සිත කියන එක අල්ලන්න අමාරු එකක්. ඒක උනාට පස්සේ දැනගත්තොත් ඒ ආයේ සිතක්. ඒ සිදුවීම එකම සිහිය. සිදුවීම එකම සිහිය කියන මට්ටමක යෙදීමක් වගේ. ඒකයි ඒක අර සිහියට ප්‍රකට වීමක් මිසක් සිහියට හම්බ වෙන දේ ගැන සිතීම නෙවෙයි. දැන් පොඩ්ඩක් පරක් වෙලා ඔන්න තරහ ගියා කිව්වොත් එතකොට සිතලා. ඒ තරහ යෑම එකම තරහ යන විදිය කියන එකට සිහිය කියන එක එකයි මේක අසාමාන්‍ය සිහියක් කියන්නේ. සාමාන්‍ය අපිට මේ අහගෙන කරන්න පුළුවන් සිහියක එහාට ගිය අසාමාන්‍ය සිහියක් කියන තැනටයි යතන සිහිය යොමු කරන්නේ යොමු වෙන්නේ මාර්ගයට අනුගත වෙනවා කියනකොට. තෙරුවන් සරණයි. එතකොට මේ කියන විදිහට පටන් ගැනීම කියන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් අපි අර අපිට පුළුවන් මට්ටමෙන් ඔන්න ඔය වැරදි වලට අහුවෙන්නේ නැතුව සිහිය පිහිටනකොට කොයි වෙලාවක හරි අනුගත වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒකට ඒ අනුගත වීම වෙනවා මිසක් අපිට මේක කරනවා කියන එක කරන්න පුළුවන් වැඩක් නෑ. දැන් මං දැන් ඉඳලා මේක කරනවා කියලා කරන්න පුළුවන් එකකුත් නෙවෙයි. ඒක කොයි වෙලාවෙ හරි අර සිද්ධ වෙන එක. ඒකයි අර ප්‍රඥාවට ප්‍රකට වෙනවා කියන එක. ප්‍රඥාව කියන එක අපිට හිතලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. අන්නේ ප්‍රඥාවට ප්‍රකට වෙනකන් මේකට ඉතින් වැරදි හරි උත්සාහ කරන එක තමයි කරන්න තියෙන්නේ නේද? ඒතර ඒකෙදි අපිට අර කල්‍යාණ මිත්‍රයා උදව් වෙන්නේ අන්න ඔතන වැරදුනා කියලා අපිට පෙන්නලා දෙනවා. ඉතින් එතකොට ටිකක් අපිට ටිකක් හිතට අමාරු තමයි මේක කොච්චර කරත් මේ වැරදි කියනවා. හැබැයි ඒක හරි වටිනවා. මොකද මේ බුදුදහම ශ්‍රණ සම්පත්තියෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනනේ කොහොම හරි. ඒ හින්දා තමයි අර ඕන බැනුමක් අහගෙන කල්යාණ මිත්‍රයාට යොමු වීම කියන ඒ නිහතමානීකම අපේ වැඩි දියුණු වෙන්න ඕන කියන්නේ ඔය එක වචන වලින්. කල්යාණ මිත්‍රයා මතමයි මේ මුළු ශාසනයම පවතින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ මේක භාගයයි කිව්වහම අපිට අපි යන්නේ ওই භාගයේ පැත්තෙන්. මෙන්න මේ ටික අහගෙන ඉතුරු ටික අපේ පැත්තෙන්. ඒක මට පුළුවන්. මම ඉතින් මේවා දන්නවනේ, මම මෙච්චර භාවනා කරලා තියෙනවනේ, ඉතින් මට පුළුවන් කියලා අර මගේ පැත්තෙන් යන්න යනවා. ඉතින් බුදු කෙනෙක් දේශනා කරනවා මේ මුළු ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍රයා මත. ඒකට අපේ ශ්‍රද්ධාව අඩුයි ටිකක්. අර අහගත්ත ඔන්න මම දැන් මේක වැරදිලා තිබුණා තැන දැන් මම හදාගත්තා. ඉතුරු ටික මට යන්න පුළුවන් නේ තනියෙන්. නිකන් ඔන්න ඔය ගතිය ඒක තියෙනවා. එතකොට බලන්න, එතකොට දැන් බුදුරජාණන් වහන්සේ කිව්වනේ මුළු ශාසනයම කල්යාණ මිත්‍රයා මත, මුළු ශාසනයම සද්ධාව මත. දැන් ඒවා මං හිතන්නේ ඒවා ඒ කියන්නේ අපිට ප්‍රශ්න කරන්න නැත්තම් කල්යාණ මිත්‍රෙක් පෙන්නලා දෙන්නත් ඕන. මොකද ඔතන තමයි තනියෙන් අහුවෙන්නේ නැති තැන. අපි පිළිගන්න කැමති නැති තැන. හැමති ඉස්සෙම අපිට ලකුණක් දීලානේ අපි. අනිත් අයට බැරි වුණාට මට පුළුවන් නේ ඔබ කියන හැකියාවක් මොකක් හරි දාගෙන ගන්න බලනවානේ. අන්න ඒ ගතිය බිඳුවටම බහින්නවා. මං දන්න ටික කොහොම අයින් වෙනවා. ඒකයි දන්න කියනකොටම මොකක් හරි තේරුණා කියනකොටම අන්න ඒකට තමයි අර නිච්චතෝ සමනුපස්සති කියන්නේ. කිංච සංඛාර නිච්චතෝ සමනුපස්සති. මේ සුළු ස්වභාවයක් හරි මෙන්න මේකයි කියලා ගත්තනම් අන නිච්ච සමනුපස්සතියකට ගියා. එතකොට මොකද කියන්නේ? මේ මාර්ගයට වැටෙනවා කියන එක නේතං තානං විජ්ජති. සිද්ධ වෙන්නෙම නැහැ. සිද්ධ වෙන්නම බෑ. කියලා බුදුරජාණන් වහන්සේනේ දේශනා කරන්නේ. ඉතින් බලන්න අපි අපි කොච්චර බින්දුවටම වැටෙන්න ඕන. කිසිම දෙයක් දන්නේ නැහැ දහම ගැන. ඒක ඔන්න ඕකත් එක්ක අර කියන දෙයට අනුගත වීම කියන පැත්තට වැටීමක්. ඉතින් ඔන්න ඔය සිද්ධිය තමයි මම දකින්නේ මේ දහම හොයන දහම දන්න අයට කරගන්න අපහසුම දේ. ඉතින් ඒක අර බලෙන් කිරීමකට වඩා අර කල්යාණ මිත්‍රයම දැන් මේ මෙහෙම ආනකොට දැන් හොලාක් වෙලාවට ඔන්න ඔතන අඩුවක් තියෙනවා කියන එක පෙන්නලා දෙන කෙනා අපට හරි වටිනවා. එතකොට දැන් මගේ අඩුවක් කවුරු හරි පෙන්නකොට ඔන්න ඕක දහමට ගැලපෙන්නේ නැහැ කියලා ඒක අර යම්කිසි හේතු ඇතුව වෙන්නත් ඕන. නැත්නම් අපිට තේරෙන්නේ නැහැ නේද කවුරු හරි මේක නොදන්න කෙනෙක් කියනවා අපි කරන එක වැරදි මේකයි හරි කියලා. එහෙම එහෙමම පිළිගන්න කියන එකක් නෙවෙයි මේ. අපිට යම්කිසි නුවණක් තියෙනවා නේද? ඒකනේ අපි දැන් සූත්‍ර එක්ක එහෙම බලන්නේ මේක කියලා තියෙනවද කියලා. ඒ පරීක්ෂණය තමයි කරන්න වෙනවා. ඒ මොකද නැත්නම් අපි අපිට තියෙන ප්‍රශ්නේ අද කාලේ මම අවබෝධ කළා මම අවබෝධ කළා කියන අයනේ වැඩි. ඒ දහමත් එක්ක පරීක්ෂණය කරන්න වෙනවා අපිට කවුරු හරි කිව්වහම. හැබැයි ඒකට අනුගත වීමේදී අපි දන්න දේ දාන්න බෑ. අන්න තමයි මේ ප්‍රශ්නේ. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. කිංච සංකාර නිච්ඡතෝ සමනුපස්සති වුණා මේ සෝවාන් මාර්ගයට වැටෙනවා කියන එක වෙන්නේම නැහැ. ඉතින් එහෙම කිව්වට පස්සේ කියන්නේ තන් තානං විජ්ජති. අපිට වෙන විකල්පයක් නැහැ එතකොට. හරි. ඔන්න ඔකත් එක්ක අසාමාන්‍ය සිහියක්. ඒ කියන්නේ සාමාන්‍ය කියන සිහියෙන් එහාට ගිය සිහියක් ප්‍රකට වෙන්න ඕනේ. ඒ සිහියට තමා කියන එක ඉක්මවා යන්න වෙනවා. තමා කියන ස්වභාවය ඉක්මවා යන්න වෙනවා. හැබැයි අර සක්කාය කියන එක ඉතුරු වෙනවා. ඒක සේක පුද්ගලයා සක්කාය දුරු කිරීම තමයි ඊළඟට සේක පුද්ගලයාගේ වැඩේ. සේක වෙන්න සෝවන් වෙන්න තියෙන එක තමයි එකයි මේක හරිම සියුම් කියලා අර ඊතල උපමාව. උඩට විද්ද ඊතලයේ දෙපළු වෙන්න විදින එක කොච්චර අමාරු වැඩද? නෑ අහස යන කුරුල්ලෙකුට ගලක් ගහනවා කියන එක කොච්චර වැඩද? අපි දැන් මං කියන ඔය නිශ්චලව තියෙන දැන් අඹ ගෙඩියකට ගලක් ගහන්නත් බොහොම අමාරුයි. ඈ 100ක් විතර ගහනකොට එකක් වෙදෙයි හරියට ඒ නැට්ටට. එහේ ඉතින් මේ අහස යන කුරුල්ලෙකුට නැත්නම් වේගෙන් යන ඊතලයක් වගේ එකකට ඒක වැදිලා ඒක නිකන් වැදුනට යන්තම් ගෑවුනට බෑ. ඒක දෙපළු වෙන විදිහට වාදින්න විදිනවා කියන එක කොච්චර සියුම්ද? ඉතින් අපිට ඒක ගැන හිතා ගන්නවත් බැරි තරම් දක්ෂතාවය. අස්සලෝමකින් අස්සලෝමයකට විදිනවා කියන එක කොහෙත්ම හිතා ගන්න බැරි තරම් සියුම්. ඔන්න ඕකටත් වඩා සියුම් දෙයක් නෙමේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ඒක මේ හිතන තරම් මෙහෙම මේක අහපු ගමන් තේරුණා කියන පැත්තෙන් අහුවෙන එකක් නෙමේ. ඉතින් ඒක තමයි ඒකේ හැටි. අපහසුයි. එහෙම තමයි දහම. ඒකයි මේක පෙරණොයසු විරූ දහමක් වෙන්නේ. නැත්නම් ඉතින් පෙරණොයසු විරූ දහමක් හොයාගෙන බුදු කෙනෙකුට විතරක් හොයාගන්න පුළුවන් කියන තැනට යනවා කියනකොට කොහොම සියුම් දකින්න අමාරු දුද්දස්සි නේද? දුරණුව බෝධ අවබෝධ කරන්න අපහසු. ගාම්භීර ඒ ගාම්භීර කියන ඒ වචන පුදුමාකාර අර්ථයක් තියෙන එකයි. එතකොට තමයි මේක කොච්චර අපහසු දෙයක්ද මේ. අපි මේ නිකන් මේ සිහිය පිහිටුවාන් සමාධිය තියන් දැනෙන මට්ටමක් වෙන්න පුළුවන් ද ඔච්චර බුදු කෙනෙක් මේක මෙහෙම කියනකොට. අනේ ශ්‍රද්ධාව. මං අත්දැකපු දේ වෙන්න බෑ. ඕක මට විතරද? තව කී දෙනෙක් අත්දකින්නේ නැද්ද මේ දහම අහලා නොතිබුණත් මෙහෙම කරහන් අත්දකින්නේ නැද්ද? ඉතින් එහෙම එකක් නම් ඒක වෙන්න බෑ. එතනින් එහාට ගිය කොහම දෙවි කෙනෙකුටවත් හොයාගන්න බැරි වුණ මට්ටමක් නේ. මිනිස්සු පැත්තකින් තියනවා. මනුස්සේ දෙවියෙක් බ්‍රහ්මයෙක් මාරයෙක් කිසියම්ම කෙනෙක් පෙර නොයසු විරු දහමක් කියනකොට කොහොම එකක් වෙන්න ඕනද නේද? හැබැයි ඔය කියනකොට අධෛර්ය නෙමෙයි එන්න ඕන අපිට එහෙම දහමක් ඇහෙන්න. අපි කොච්චර වාසනාවන්ත වුණාද, එන සම්පත්තියක් ලැබුණා එනේ අපි. කියන්නේ අපිට මේක කරන්න පුළුවන් කම ලැබිලා තියෙන්නේ. ඒ පැත්තෙන් ධෛර්යමත් වෙන්න ඕන. මේවා මේ අපහසුයි කරන්න බෑ කියනකොට මේ එහෙනම් මට බෑ කියලා අතහැරලා දාන පැත්ත නෙමෙයි. එහෙම අතහැරලා දාන්නේ ඉතින් ඒවා කෙලෙස්. ඉතින් ඒ දෙපැත්තම තියාගෙන ඒක තමයි වීරය එක එක දේවල් කියන්නේ. ඉතින් අතාරින් නැතුව තියෙනවා. ඒක නිකම්ම බලා ඉඳීමක් නෙමෙයි, මේක ලොකු උත්සාහයක්. අර විචක්ෂණේ කියන එකේ හොඳම සිහියක ඉන්න ඕන ලොකු උත්සාහයක් ඒක තියෙනවා. ඒ කියන්නේ නිතර වැඩක යෙදෙනවා. අනිත් වැඩවලට වඩා විශාල වැඩ කොටසක් කරන්න තියෙනවා නේ. අසාමාන්‍ය සිහිය. සිහිය නැති වුණ ගමන් සසර. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සර්. එතකොට දැන් ආරම්භයක් විදිහට හුස්ම රැල්ල දිහා බලාගෙන ඒක දිගේ යන්න නැතුව අන්න එහෙමත් ඉඳලා මේක කරගෙන බලන්න ඕනේ නේද? තෙරුවන් සරණයි.
ඔව්, හැබැයි හුස්මටම සිහිය තියෙන්නත් වෙනවා. ඒ කියන්නේ සිහිය තියෙන්න ඕන හුස්මෙමයි. ඒකෙන් නැති වෙන්නත් බැහැ. දැන් හුස්මට සිහිය තියනන්නේ සිහිය තියෙන්නේ හුස්මෙන්. ඒ කියන්නේ ආනාපාන සතියේදී නම් වෙන අරමුණක් නම් ඉතින් ඒක වෙන ඒ හැම එකේම අරමුණ පැත්තට නෙවෙයි අරමුණ සකස් වෙන විදිහ, අරමුණ දැනගන්න විදිහ, හට ගන්න විදිහට සිහිය යොමු වෙන එක. ඕක මන් දන්නවා කිව්වට ඉතින් අපි දැන් කරන්න තෝරගන්න හරි අමාරුයි. ඒක ඉතින් ඒක අර ප්‍රඥාවත් එක්ක එන එකක් කියන්නේ. දැන් ප්‍රඥාව අපිට බලෙන් දෙන්න බෑනේ. ඕක ඉතින් වැරදි හරි යෙදෙන එක තමයි කරන්න තියෙන්නේ. ඒ යෙදෙනකොට දහමත් ඇහෙනකොට අර අඩුපාඩු අයින් වෙනකොට හරි එක ඒකට යොමු වෙන්න වෙනවනේ නේද? ඒකයි ඒ දහම සාවධානව හොඳට කන් යොමාගෙන එකක්වත් මිස් වෙන්නේ නැතුව වෙන්න මේකයි කියන්නේ මට්ටම. ඉතින් ආගෙන යන්න වෙනවා. ඒ ඇහෙන්නේ නැත්තේ අර අපේ කියන සද්දාරුකී අනුසව ආකාර පරිවිතක්ක දිට්ඨි නිච්ඡානක්ඛන්ති කියන ඒවා යෙදෙනවා. ඉතින් ඒවා ඉක්මවා යන තැනනේ මේ ප්‍රඥාවට වැඩෙන්න පුළුවන් වෙන්නේ, ප්‍රඥාවට ගෝචර වෙන්නේ. ඒක වෙනකන් ඉතින් ඔය දැන් හරිම විදිහට කරනවා කියන එකට වඩා වැරදි කරන්න වෙනවා කියන එක තමයි මට හිතන්නේ ප්‍රායෝගික පැත්ත. ඒ කර කර ආයේ කල්යාණ මිත්‍රයෝ එක්ක ඒක සාකච්ඡා කර කර බලන්න ඕන, දහම අහන්න ඕන, දහම නුවණින් විමසන්න ඕන. විශේෂයෙන් ඔය බුද්ධ දේශනා සූත්‍ර නැවත බලනකොට අහනකොට ඒක සජ්ජායනා කරනකොට නේ ඒ තමන්ට නොතේරෙන කොටස ආයේ ආයේ නිකන් කිය කියා ඉන්න එකත් වටිනවා. නේද? සද්දෙට කියවෙන්න පුළුවන්, සිත ඇතුලෙන් කියවෙන්න පුළුවන්. ඒක දැන් මට නම් හිතෙන්නේ නොතේරෙන කොටසක්ම අරගෙන ඒ ටික ආයේ ආයේ කියන එක වටිනවා. මොකද එතකොට ඒක තමන්ට ඇහෙනවනේ. ඇහෙනකොට අපි අර වැරදිලා තිබුණ තැන් හරියන්න පුළුවන්. අර එකපාරට මේකෙ මෙහෙම එකකුත් කියනවනේ කියලා නිකන් අර එකපාරට මතු වෙන ගතියක් තියෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
කාට හරි අහන්න හරි මේ අදහස් ප්‍රකාශ කළත් කමන්නේ මම මේ අහන්න කිව්වට. දැන් මම මේ කියන ඒවා හරිම කියලා ගන්න එපා. ඒකට මෙන්න මේ ටිකත් එකතු වුණත් හොඳයි කියලා අපි එහෙම සම්බන්ධ වෙන්න පුළුවන්. පෙරවන් සරණයි. මම දන්නේ නැහැ. තමයි මං කියන එක හරි කියන තැනින් ගන්න නෙවෙයි මේ කියන්නේ. මේ තේරුම් ගන්න උත්සාහයක් කරන්න නේ අපි මේ සාකච්ඡා තියන්නේ. මේ ප්‍රශ්න තියනවා නම් අහන්න. කවුද මේ රේස් හෑන්ඩ් කරලා තියෙන නිශාන්ත මහත්මයා? තෙරුවන් සරණයි. අහුවද?
තෙරුවන් සරණයි සර්. දැන් අපි අර දැන් සර් විස්තර කරගෙන ආපු තැනින් දැන් තමත් කරේ ටිකක් ඇවිල්ලා තියෙනවා. ආස්වාසයට සිහිය ප්‍රකට වීම නෙවෙයි සිහියට ප්‍රකට වන ආස්වාසයේ දිහානේ අපි බලානින් ඒක අධ්‍යයනය කරන්න ඕනන්නේ. එතකොට එතනදී අපි අර ආස්වාසය දකින්නත් බෑ, මම ප්‍රකට වෙන්නත් බෑනේ. මම ප්‍රකට වෙන්නෙත් නැතුව ආස්වාසය දකින්නෙත් නැතුව එතන අර වෙන විදිහ දකින්නකොට එතෙන්ටනේ සර් කියන. එතකොට අර සක්කාය දිට්ඨි ඒ කියන්නේ රූපණේ විදිහම හඳුනා ගැනීම වගේ දෙයක්නේ එතන අපිට ඒ මේ එතන පොඩක් හිතන්න වෙන්නේ. ඒ වගේ අර ක්‍රියාවක්නේ දැන් මම අහුවෙන්නෙත් නැතුව ආස්වාසය අහුවෙන්නෙත් නැතුව අර එතන අර ඉස්මතු වෙන ස්වභාවය දකින්නකොට එතනදි සර් අර මේ අපි දැන් මම අහුවෙන්නෙත් නැත්නම් ආස්වාසය අහුවෙන්නෙත් නැත්නම් එතන අර සක්කාය ඉතුරු වෙන සක්කාය දිට්ඨිය නෙවෙයි සක්කාය ඉතුරු වෙන ස්වභාවයෙන් කළ යුතු දෙයක්නේ. එතෙන්දි සර් මේ අර අනිත්‍ය ආස්වාසය අනිත්‍ය කියන එක කියන්නේ අර ඉස්මතු වෙන්නේ නැති ස්වභාවයක්නේ. නමුත් ඒක තියෙනවා නමුත් අපිට පෙන්න ගන්න බෑ. පෙන්න ගන්න බැරි ගතියක් මේ නේද මේ පංච උපාදානස්කන්ධයෙන් මේ පෙන්වන්නේ කියන එක තමයි මම අහන්නේ. මේ එතකොට තමයි පංච උපාදානස්කන්ධය වගේ කියන ක්‍රියාව වගේ මෙතන දකින්න පුළුවන් දෙයක් වගේද මෙතන මේස කියන්නේ සර්? තිරුවන් සරණයි.
ඔය ඇත්තටම ඒ පංච උපාදානස්කන්ධ ක්‍රියාව තමයි. ඉතින් එතෙන්දී දැන් අපිට අහුවෙන්නේ රූපය නම් ඒ කියන්නේ රූපයක් නම් අහුවෙන්නේ. එතකොට ඒක දෙයක්. සද්දයක් නම් අහුවෙන්නේ දෙයක්. හරි. ඇස නම් අහුවෙන්නේ දෙයක්. කන නම් අහුවෙන්නේ දෙයක්. එතකොට ඒක රූපය. රූපයක්. එතකොට ඒ රූපයක් කියන එකට වඩා අපි දකින්න ඕන රූපය මෙසේ රූපයයි. මෙසේ රූපය. දැන් ඒකෙදී ඔය ස්වාමීන් වහන්සේලාගේ ඉන උපමා ගොඩක් උදව් වෙනවා මං හිතන්නේ. දැන් අර මං කියන අර වතුරේ බල්ලගේ උපමාවත් උදව් වෙන්න පුළුවන්. දැන් අපේ අලව යනෝමදස්සී ස්වාමීන් වහන්සේ අර මැජික් කාරය දැන් කඩුවක් ගිලින උපමාව ගන්න. ඒ මායාකාරී ස්වභාවය දැන් අපිට පේන්නේ මැජික් ෂෝ එකක කඩුවක් ගිලිනකොට අන්න ඇත්ත කඩුවක් ගිලිනවා. හැබැයි අපේ හිත ඇතුලෙන් කියන්න පුළුවන් ඕක ඇත්ත කඩුවක් ගිලින්න බැහැනේ. ඉතින් අපි දන්නවනේ ඒක කරන්න බැහැ කියලා. ඒ හින්දා අපේ හිත ඇතුලෙන් තර්ක කරනවා ඕක ඇත්ත කඩුවක් නෙමෙයි ඔය බොරුවක් කරන්නේ කියලා. ඒ ඒ එතෙන්දි වෙන්නේ මොකද්ද? අපේ හිත කියනවා කඩුවක් නෙවෙයි. දැන් කඩුව ගිලින එක දිහා බලා ඉන්නවා කඩුවක් නෙවෙයි කියලා අපි නිකන් මතුරනවා. මතුරනවා කියන්නේ ඒක කටින් කියන්න ඕනේ නැහැ. හිත ඇතුලෙන් කියනවා ඔහොම පෙන්නට ඕක බොරු. හරි. දැන් එහෙම හිතනවා කියන එක බලන්න ඒක සිහියට ප්‍රකට වීමක්ද අපි දන්න දෙයට ගැළපීමක්ද? දැන් එතකොට පේනවානේ දන්න දෙයට ගැළපීමක් කියලා. අන්න ඒ දන්න දෙයට ගැළපීම කියනකොට අපේ අදහස එතෙන්ට යොමු වෙලා. ඒ කියන්නේ සද්දා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිට්ඨි නිච්ඡානක්කන්ති ඒ වයින් තමයි අපි ඔය කඩුව ගිලින එක වෙන්න බෑ ඕක බොරුවක්නේ කියලා අපි බොරුවක් බව දන්නවා. එතකොට බොරුවක් කියලා හිතාගෙන අපි මේක හොයන්න යනවා කියන්නේ අර බලන්න කිංච සංකාර නිච්ඡතෝ සමනුපස්සති. මේක වෙන්න බෑ මේ මෙයා කරන්නේ බොරුවක් කියන ඇත්ත අපි දාගෙන. බොරුවක් කියන ඇත්ත අපි දැනගෙන ඒ ඇත්ත දකින්න උත්සාහ කරනවා. එතකොට එහෙම ඒ අපි දයන් නිච්ච කරගෙන අපේ අදහසන් නිච්ච කරගෙන ඒක නිවන මේකයි කියලා හිතාගෙන අපි නිවනට යන්න යනවා. තව විදියට සක්කාය දිට්ඨිය කියන්නේ මේකයි කියලා හිතාගෙන ඒක නැති කරන්න යනවා. එහෙම කළොත් මේක වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. කිංච සංකාර නිච්ඡතෝ සමනුපස්සති වුණා නම් මේ මාර්ගයට සෝවාන් මාර්ගයට අනුගත වෙනවා කියන එක නේතන්ට ආනං විජ්ජති වෙන්න බෑ කියලා වෙන්න බෑමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට දැන් ඕක බොරුවක් කියලා හිතයි. දැන් පංච උපාදානස්කන්ධ වැරදි කියලා අපි අහලා තියෙනවානේ. ඉතින් අපේ ධර්මය අහලා අහලා හොයාගෙන තියෙනවානේ. ඒක දැනගෙන හොයන්න ගියකම මොකද වෙන්නේ? කිංච සංකාර නිච්ඡතෝ සමනුපස්සති. එතකොට මේ ධම්ම මාර්ගයට අනුගත වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ පෙන්නනදී ඇහෙන්නේ නැහැ. එතකොට අපි අපිට තේරෙන භාෂාවෙන් කියද්දි උත්තරේ දැනගෙන මෙතෙන්ට යන්න ගියොත් යන්න බෑ. අනුගත වෙනකොට ප්‍රඥාවටයි උත්තරේ ප්‍රකට වෙන්නේ. ඒ කියන්නේ ඔන්න දැන් අපි අර කඩුව ගිලිනවා බලා ඉන්නකොට එක්කෙනෙක් අපිව මෙන්න මෙහෙන් එන්න කියලා අපිව හොරෙන් එක්ක යනවා ස්ටේජ් එකේ පිටිපස්සෙන් ඉඳන් අරයටත් පේන්නේ නැති වෙන්න මැජික් කාර්යය දිහා බලයි. එතකොට අපිට පේනවා මෙන්න මේක අර රබර් එකක් හරි මොකක් හරි කටට දානකොට ඇකිලිලා යනවා. නැත්තම් ඒක ඇතුළටම ඒක මේ බහිනවා. ඒ කියන්නේ කඩුවක් නෙවෙයි බොරුවක් කරන්නේ කියන එක අපිට හිතන්න දෙයක් නැහැ. සිද්ධ වෙනදී ප්‍රකට වෙනවා. මොකටද ප්‍රකට වෙන්නේ? අර සිහියෙන් බලා ඉඳීමට. සතියට ප්‍රකට වෙනවා වැරද්ද. දැන් කිසිම සිතීමක් නැහැනේ. සිද්ධ වෙන හැටි ප්‍රකට වෙනවා. කඩුවක් නැහැ කියලා හිතන්න නිකන්වත් හිතන්න අවශ්‍යද? එහෙම සිතීමක් කියන එක අපිට පෙනුනට සිහිය පිහිටනවා කියලා ඒ සිතීම නෙවෙයි මෙතන තියෙන්නේ. ඔන්න ඔය වගේ. එතකොට පංච උපාදානස්කන්ධේ බොරුවක් කියලා දැනගෙන ඒක බලන්න යන එක නෙවෙයි මෙතන වෙන්න ඕන. ඒ බොරුව සිත් වෙන හැටි සිහියට ප්‍රකට වෙනවා. ඒකයි කියන්නේ අර වෙන විදිහට තමයි සිහිය තියෙන්න ඕන. උන දෙයට නෙවෙයි. අතර යම් කෙසේ අදහසක් එන්නේ නැති කියලා හිතනවා. ඒ කියන්නේ මම දිහා බලා ඉන්නවත් නෙමෙයි මේ. මම හැදෙන විදිය දැක්කහම දැන් කඩුව කියන්නේ නිකන් මම කියලා හිතන මන් දන්නේ නැහැ මේක කොහොමද කියලා. සක්කාය දිට්ඨිය කියලා හිතන්නේ. දැන් අපි කඩුව බොරුයි කියලා හිතන එකයි අර දැකීම තුළ කඩුවක් කියන අදහසවත් එන්න බෑ. කඩුව කියන අදහස අපි මේ හදාගෙන ඒක නැති කරන්න ගිහින් තියෙන්නේ. හදාගෙන නැති කිරීම නෙමෙයි. ඒ යෙදීමම ප්‍රකට වෙනවා. ඒ කියන්නේ මෝඩකමමයි ප්‍රකට වෙන්නේ ඉතින්. තව විදිහට කිව්වොත්. දැන් වතුරේ බල්ලගේ එකේ දැන් බල්ලගේ මානසිකත්වෙදී අහුවෙන්නේම නැහැ. ඇයි? ඉන්න බල්ලා හැදුනේ දෙතිස් කුණුපෙන්ද? ඉන්න බල්ලා හැදුනේ සතර මහා ධාතුවෙන්ද? ඔතන තියෙන්නේ මොනවද? ශක්තියක්ද? මොකද්ද? අරක මේක ඔයගේ පැත්තකින්නේ හොයාගෙන යන්නේ. දැන් බල්ලෙක් බොරුයි කිව්වට ඒ බල්ලව තියාගෙනනේ, ඒ කියන්නේ වතුරේ පිහිටි බල්ලව තියාගෙනනේ ඒක හොයන්න යන්නේ. එහෙම හොයන්න යනකම් ඌට ඇත්ත අහුවෙන්න බෑනේ. හරියටම සකස් වෙන විදිහ දැක්කහන් අර බල්ලා කියන එක යෙදෙන්නෙත් නෑනේ. ඔන්න ඔයගේ සිද්ධිය. දැන් මම සකස් වෙන විදිහ දැක්කහම මම කියන එක යෙදෙන්නේ නැහැ. හැබැයි ඔන්න ඔය සකස් වීම දකින්න එක තමයි අර සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨිය විදිහට දකින්න එක තමයි දකින්න අමාරුම එක. ඒකට තමයි බුදුහාමුදුරුවෝ අර ඊතලේ උඩ යන ඊතලේ දෙපළ වෙන්න විදින එක. ඒක කොච්චර ලේසිද මේක එක්ක බලනකොට. අසලෝමෙන් අසලෝමිට විදින එකත් කරන්න පුළුවන්. මේක එක්ක බලනකොට මේ සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨිය කියලා දකින්න එක ඊටත් වඩා සියුම් සියුම්ම ප්‍රඥාවක්. ඒ ප්‍රඥාව වැඩෙන්න